ධර්මයේ ප්‍රඥා බුදුදහම පිළිපදින අනුගමනය කරන අපට ඒ අනුව භූත പ്രേත ආදී පොට්ටාසද විශ්වාස කිරීමට සිදුවේ. ඔවුන්ගෙන් වන කරදරවලින් මිදීමට තොවිල් සාස්ත්‍ර පිටපස යාමටද සිදුවේ. මේ කෙලවරක් නැති තවත් කරදරයක ඉසාර මුදලක්ට යට කිරීමට සිදුවේ. බුද්ධාම මෙසේ පිළිගෙන සුඛිත මුදිත නොවි ජීවත් වන අයට කරදර කරන භූතයෙන් එළවීමට ඇති මඟ කුමක්ද කියලා පහදලා දෙන්න කියලා කියනවා. මේකදී දැනගත යුතු විශේෂ කාරණයක් තියෙනවා. ලෝකයේ අප්‍රමාණ භූතයෙන් අපි එක කතාවක් තියෙනවා. එක්තරා භූත ළමයි දෙන්නේ මග රැකලා ඉඳලා හිටා යනකොට එක්තරා විසුණු වහන්සේනා පින්ඳ පාත වලින් ඒ භූත ළමයි දෙන්න දැක්ක අර හාමුදුරු. ඒ ළමයි දෙන්න පෙනී ඉඳලා අපේ අම්මා දැක්කොත් එන්න කියන්න කියලා කිව්වා. භූත ලෝකලා තියෙනවා රැස්වීම එකතු වීම තියෙනවා විවිධාකාර හේතුළු උන්ගෙත් තියෙනවා හැම දේවල්. භූත කිව්වහම දෙවියෝ විතරක් නෙවෙයි ඊට මල්ලයා ඉන්න තේත කියන්නේ අර ඉදිකට උතුරක් වගේ වෙල්ලක් තියෙන මහලුවක් තියෙන උන් කියන ගතිය ගත්තට ඒක කොටා කියන දුගති ප්‍රේත කොටසක්. නැව ප්‍රේත කියන කොටසට වැටෙන තවත් ඉන්නවා හොඳට හැකියාවන් තියෙන අය. අන්න ඒවයි කොට්ටාස ඒගොල්ලන්ගේ තියෙනවා එක එක විදිහ සාකච්ඡා. ඉතින් අර අම්මත් ගිහිල්ලා තියෙනවා මේ මේක ළමයින්ට එන්න වරක් වෙන්න අපේ අම්මා දැක්කොත් එන්න කියන්න කිව්වා. ඉතින් මම කොහොමද අම්මා දැනගන්නේ කියලා ළමින්ගෙන් අහන්නේ. මෙන්න මේ මුල අතර ගත්තාම අම්මා පෙනී ගියා පොඩි මුලක් දුන්නා. ඒ මුල ගත්ත ගාම හැමතැනම ප්‍රේතිය පේනවලු උන්වහන්සේ. දැන් නොපෙනී ඉන්නකොට ඉස්සරහට අඩිය ගහලා ගියාට උන්වහන්සේ ඇඟ වටා විශේෂ කිරණ පද්ධති තියෙනවා. මොකද ඒ භාවනා නියෝගී විසුණු වහන්සේලාගේ ගුණ වර්ණ විසුණු වහන්සේලාගේ ශක්තියට ඔරොත්තු දෙන්නේ නැහැ. අනිත් කෙනෙක් වැදුනොත් විසි වෙනවා. ඉතින් උන්වහන්සේට වේද පටන් ගත්තා. උන්වහන්සේ පාය දික් කරනකොට ප්‍රේතිය වෙලි වෙලි වැටෙනවා. දැන් උන්වහන්සේ පින්ඳ පාත වඩින්න වැරුව ගියා. යන ගමන බොහෝම හිමි යන්නේ යන්නේ යනකොට ඒ ටිකට ඒ තරමට ප්‍රේත කොටසක් ඉන්නා ලෝකේ අදෘශ්‍යමාන. ඉතින් අර අම්මා එක දැකලා හිටන් මේ ළමයි කරපු වැඩේ කියලා උන්වහන්සේ පින්ඳ පාත කරන්න ප්‍රමාද වෙනවා කියලා දුවගෙන ඇවිල්ලා මුලා හදාගත්තා. අරගත්තාම ප්‍රේතිය වෙන්නේ නැතුව කියලා පස්සේ උන්වහන්සේ පින්ඳ පාත වැඩිය කිව්වා. යමේ තියෙන එක්තරා ඉතින් අටුවා පොතක තියෙන කතාව. දැන් මේ වගේ දේවල් නැතුව නෙමෙයි කතාවේ ඇත්ත නැත්ත කොහොම වුණත් මේ හැමතැනකම අස්සක් මුල්ලක් නැර විශාල ප්‍රේත සංඛ්‍යාවක් ඉන්න. ඒක උනා තමන් කරගත්ත පාප කර්ම වල ස්වභාවය නිසා සමහරවිට කෙනෙක් ඇඟේ වැදිරත් හැපිලා වැටෙනවා. ඒ කරගත්ත කර්ම විපාකම. තමන්ට ගමනක් යන්න ඕනේ වුණාම වටපිටාව ඉන්නේ වයසක අයද යන්න ඉන්න බැරි අයද ඉක්මනට එහාට මෙහාට යන්න බැරි අයද ඒවා මොකක්වත් බලන්නේ තල්ලු කරන්නේ පෙරලාගෙන තමන්ගේ වැඩේ කරගන්න යනවා. ඔය જાතිය කරපු පාප කර්මයක් තිබුණාම අර ප්‍රේතීන්ට අවස්ථාව දා වෙනවා එවඳු පාප කර්මයන්ට විපාක දෙන්න. ඒ නිසා අනික් අයද වේන්නේ නැති වුණාට අර කිරණ ශක්තිය වැඩිලා උන් වැඩිලා විසියා පෙරෙලා තියෙන එකන් ආකට යන වෙලාවක් එනවා අර කර්ම විපාක විඳීම ඇති. අන්න එහෙම ඒවා තමයි මේ ප්‍රේත ලෝකවල ඒ විදිහට පළ දෙන්නේ. නුවේක් විදිහේ ගැහැට හට ගන්න. කර්ම සතියෙන් හටගත්ත කය නිසා කොච්චර ඇදුනත් වැදුනත් කරදර වුණත් කෑලි කැඩලා ගියත් ආයෙ එකතු වෙලා හැදෙනවා හිපියාවක්. ඒ මොහොතේ එක වෙනවා පිනවා එච්චරයි. මේ අන්න එහෙම කොටසක්. ඉතින් මේ ඉන්න කොටස් ඔක්කොම අපි එක සම්බන්ධ වෙන හේතුවක් තියෙනවා. කරදර කරන්න හෝ සමහර ප්‍රේත ආදී භූත ආදී කොට්ටාසියෝ කරදර කරනවා. සමහර කීය කියාදී හම්බ කරලා දෙන්න මොනව හරි උපක්‍රම මාර්ග හොයලා දෙනවා. ඒතකොට තමයි දේවාල හදාගෙන ආවිස එලා හැම අම්මා තාත්තා ආත්‍යාතා වගේ කිකන ආවේශ වුණා කියලා ඒ ශාස්ත්‍ර කියන්නේ පටන් ගන්න කැමරුම් ගෙවනවා කියලා ඒක ක්‍රමයක්. ඒ කියන්නේ මට උදව් කළා මාත් උදව්වක් කරන්න ඕනේ කොහොම හරි කියලා අන්නේ අදහසින් ආපු අය. ඒත් අන්නේ සම්බන්ධතාවයක් නිසාම ඒව ගොඩ නැගි. තව කෙනෙක් කියනවා මට හිංගි කළා මගේ දේවල් කෑවා කිව්වා මට මුන් සැලකුවේ නැහැ. ඔවුන්ට හොදක් වෙන්න නම් දෙන්නේ නැහැ දෙන්නත් මම පුළුවන් නම් දෙන්නේ නැහැ කියලා මම කෘතඥා මානසිකත්වයේ දුෂ්ට වෙනවා බොහොම ලේසියෙන්. ඒ දුෂ්ටකම නිසාම අර වගේ අධ්‍යාපන වල ඉඳලා ගත් එකේ ඵලි ගන්න. නැගිට ගන්න බැරුව ඇඳේ ඉන්නකොට නැගිට ගන්න බැහැ මස්ලේ කායත් එක. මේ අවස්ථාව ප්‍රයෝජන අරගෙන බයින්ද පුළුවන් තරම් බයිනවා. ඉතල වැන්නොත් පොල්ලක් අරන් හරි ගහන හින්දා නැන්දාම බයින් නැතුව ඉන්නවා. ගැත්ත වැටට පස්සේ හොඳ වෙලාවක් වෙනවා. දැන් මොකද කරන්නේ? දෙවි හොඳට බයින හොරව කරන්නේ. හැබැයි හිතා ඉන්නේ ඔක්කොම ඉවරයි කියලා. අරුන් දැන් මොකද කරන්නේ? යකෙක් වෙලා හරි ඔබ කනවා මං ඇවිදලා කියලා හිතාගෙන ඉන්නේ. අන්තිමට මලාට පස්සේ මොකද වෙන්නේ? මක්ලේ කාය මෙහෙම ඇරලා ගියාට අර සූක්ෂම කායිකත්වයේ පරිවර්තනෙලා අර ගති ලක්ෂණ ගන්න පුළුවන් වඳු අද්භවක් ලබන. හැය පරමාර්ථය බලාපොරොත්තු වෙ තිබුණේ මොකද්ද? තමන්ට කරපු ආවැඩේට පරිගාන. දැන් ඉතින් එලා අපිට වෙන්නේ. කර්ම වේගයෙන් සකස් වෙලා තියෙන ක්‍රම. කර්මයේ කරපිට අනාත අවස්ථාවට වැටෙන. ගෝචර වෙච්ච කාට හෝ ඊට අනුකූල කෙනෙක් ඒ පරිගණීමේදී ඊට වඩා බලවත් කියලා පරිගන්න පුළුවන් තේද වැටෙන. මේ කර්ම වේගයෙන් සකස් වෙන වැඩ පිළිවෙල. සතුන් වෙලා එකිනෙකාගෙන් පරිගන්නේ toy ක්‍රමී. වර්ධ කරපු එක අනාත වෙලා හාය කියලා උපදී. නැන අන්ත ගොදුරෙන් જાති සතෙක් කියලා උපදිනවා. මුවෙක් කියලා උපදිනවා. ඒ පරිගන්න හිටපේකට හේතු තිබුණා. ඒක ඒ જાතියම ක්‍රූර ගති නිසා කොටියෙක් වෙලා උපදිනවා ඊටලා බලවතෙක් කියලා. දැන් හාවට මුවාට වේරෙන්න බැ කොටියගින්. ඌට යටත් වෙලා හිටන් අර වසින් ණය ගවන්න වෙනවා. දැන් මෙන්න මෙහෙම ක්‍රමයක් තමයි හැදෙන්නේ. ඉතින් අපිට හැරෙපෙන්නේ නැහැ. අර පුළුවන් කාලේ අර වයසක ගිහින්නට හැරෙවිතියන් නම් තල්ලු කරලා දාන්නත් පුළුවන්. නමුත් අර භූතයා වුණාට පස්සේ එහෙම තල්ලු කරන්න උලා එකෙක් නෙවෙයි. ඌට අපි තල්ලු කරන්න පුළුවන් තත්ත්වයක් එන්නත් පුළුවන්. කර්ම වේගයේ හැටියට. මෙන්න මේ වගේ කරනවාද ගන්න දෙනවා තමයි මේ පියවන්නේ. මේ නිසාම තමයි මේ භූත කරදර හිංගි හිංසා කියලා ඇති වෙන්නේ. ඉතින් මේ වගේ දේවල් වලදී අපි ගන්න තියෙනවා උපක්‍රම තියෙනවා. එක ක්‍රමයක්. අනික ප්‍රතිකර්ම තියෙනවා. කර්මයේ උපක්‍රමයේ කියන එක කර්මයේ ගෙවා හැරීමක් නෙමෙයි. ඒක කර්මයේ දුරස් කරලා තියෙනවා ලබිත අවස්ථාවක ආයි පළ දෙන්න. කර්මයේ ප්‍රතිකර්ම කියන එක කර්මයේ කර්ම ශක්තිය ගෙවන වැඩ පිළිවෙල. ප්‍රතිකර්මයේ කරගත්තොත් ඒ ලැබිච්ච සුවේ දිගටම සුවය. උපක්‍රමයක් කරගත්තොත් මේක තාවකාලිකයි. දැන් ක්‍රමයේ මෙහෙම හිතා ගන්න. යම් කිසි කෙනෙක්ගෙන් ණය මුදලක් ගන්න. ගත්ත බවත් අපි හොඳටම දන්නේ. දියේ යුතු බවත් දන්නා යුක්ති සාධාරණත්වයක බවත් දන්නේ. හැබැයි ලෝකේ නීතියක් තියෙනවා. නොදුන්නොත් එහෙම කරගන්න දෙන්න අඩුදානි. නළුදාලා ඔප්පු කරගන්න සාක්ෂි තියෙන්න ඕනේ. හැබැයි සල්ලි දුන්නාට ණයට කුවිතාංශයක්වත් ගත්තේ නැහැ විශ්වාසකමර දුන්නා. ගෙනත් දීලා ගියා කවුරුවත් දැක්කෙත් නැහැ දුන්න බව සාක්ෂියෙත් නැහැ දුන්න බව දැකවුවා. දැන් නළුදාලා කොහොමද බේරගන්නේ? ඒ වන්සියා නැහැ කියනවා බොරුව. ඔප්පු කරන්න සාකි නැන්නා නළු අහක යන නිදහස් වෙනවා. උපක්‍රමයකින් ණය නිදහස් වෙනවා. ඒ නිදහස් වුණාට ඔහු දන්නවා ඔහු ගත්ත බව. නායකයා දන්නවා ඕක කවදා හරි මට කිව්වේ නැත්නම් මම ඕකෙන් පලි ගන්න. මොන තාලෙන් හරි ඕකට වන්දිය ගන්න. ඔය අදහස තියෙනවා. පලි ගන්න බලාපොරොත්තු වෙනවනේ මෙයා වටේ තියන්නේ හොඳ බොඩි ගාටලා ටික. කිට්ටු වෙන විදිහක් නැතිවම නිකන් ඉන්නවා. අහුවෙච්චා කොහිල හරි වෙලාවක. ඔවුන් ඔක්කොම කොටු කර ඉන්න කන්නේ ඔක වෙල්ලා ඉන්නේ. නිදහසෙන්ල කහුවෙන්නේ නැතාවන කොහිල හරි. ඒ අදහසින් ඉන්නා මිසක් මේකෙන් ගෙවලා නිදහස් වෙලා ඉන්නා නෙමෙයි. යම් දවසක ඒක ඇත්ත වශයෙන්ම යුක්තිය සාධාරණත්වයේ සලකලා ගත්තා නම් දිය යුතුයි කියලා යථාර්ථයෙන්ම දැනගෙන ඔහුට යම්කිසි පාඩුවක් වෙනා නම් ඒකට පොලියකුත් එක්කලා දිය යුතු බව දැනගෙන මට කවුරුවත් දැක්කත් එකයි නැතත් එකයි කිවිදාහී තිබුණත් එකයි නැතත් එකයි මම ගත්ත දේ මම දෙනවා ඒක මම දන්නවා කියලා ඒ මනුස්සයාට දුන්නොත් එහෙම ඒ පොලියත් එක්ක දැන් ආයි සම්බන්ධයක් තියෙනවා. අර නොදී බේරීමෙන් තිබෙන්නා වූ ප්‍රශ්නේ බේරෙන්න බැරි බව හොඳටම පැහැදිලිව දැනගත්. මානසික වශයෙන්වත් අර ගත්ත මිනිහා ණය මුදල ගත්ත මිනිහා ඒ අදහසත් අරිනවා කොහොමයි පලි ගන්නවා එක කොහොමරි ගන්නවා කියලා අදහස් කරනවා. ඕක කොච්චර ඉල්ලුවත් දෙන්නේ නැහැ කියලා අදහස් කරනවා ගත්ත මිනිහා. ওই දූෂ්‍ය මානසිකත්වයේ දෙකක් තියාගෙන ගත වෙනවා මිසක් ගත්ත ණය නිදහසක් ඒ ක්‍රමෙන් ලබන්න බැහැ වන්න ප්‍රති ඒක උපක්‍රමයක්. එතකොට කට්ටාණි කියනලා අරවාමියක් කියලා ඉතින් මොනවා හරි කරලා ඉතින් අයිතනවා කියන්නේ උපක්‍රමයක්. අන්න ඒක තමයි ඒකේ බලයේ තියෙනකන් විතර පැකිලා ඉන්නවා. මේක කරන්නේ. ඉතින් අපිත් ඉබෙන ලෝකයා රවට්ට වූ පුරුද්ද නම් ඒක කර්ම විපාකයකට තොරණ සම්බන්ධ වුණාම යම් යම් গুপ্ত ක්‍රමවලින් ලාභ කීර්ති ලබන්න පුළුවන් කියලා දැනගත්ත තවත් ලෝකයා. අපිත් කට්ටාණි කියලා මොන මොනවා හරි කියලා ගානක දාගන්න ලැහැත්තියි. නැති බොරුවක් කියලා ප්‍රසිද්ධ වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අහවල් කෙනා නම් හොඳ ප්‍රසිද්ධලු මෙන්න මෙහි මේක කරාලු අපිත් යන් එයා හම්බෙන්න කියලා කිලා අර බොරුවට හැවටිලා එතන ගාන දිහේ නැහැ එතනින් හැවටේ අනුන් රවට්ටපු කීපාගේ අපිට නැහැ. ඉතින් යම් කිසි විදියකින් අර ප්‍රමාණිකුල ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ වගේ මන්ත්‍ර ශාස්ත්‍රානුකූලව ඒ වැඩේ කරලා අයින් කළා. අර ඡන්දිය තියාගෙන බල ආරක්ෂාව තියාගෙන ඒ වලට වේරනවා කුසාවියෙන් නිදාස් නීතිය ලබාගෙන වේරනවා වගේ తాවකාලික. ඒවා ණයගේ වෙන ක්‍රම නෙමෙයි. නමුත් බුදුදහමේ තියෙන ක්‍රමය කියන්නේ එහෙම එකක් නෙමෙයි. බුදුදහමේ තියෙන සම්පූර්ණ ණයගේ වෙන ක්‍රමයක්. අන්න ඒක තමයි බුදුරන් මහතී දේශනා කළේ අප්‍රමාණ මෙත්හිත පතුරවන්න. මිත්‍යාසහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම හිත විතරක් තියලා මදි. මිත්‍යාසහගත මනෝ කර්ම කියන්නේ මෛත්‍රියේහි එක කොටසක් පමණයි. මිත්‍යාසහගත කාය කර්ම වචී කර්ම තව කොටස් දෙකක් තියෙනවා ලොකුවර වැත්ත. අපි ඕක අතර සීළු සත්‍යෙ නිදුක් වෙත්වා කියලා හිත ඉලා හිටියට හරියන්නේ නැහැ. ඒක එකක් විතරයි. නම් ඒක තමයි කිව්වේ යමක් කරනහම අපි ඔය පොදුවේ කියන වචනේ ඒක වුණා. ඕක කරන හැටි දැනගන්න ඕන. එන මිත් වරන්න ඕනේ කාටද කියලා දකින්න ඕන. හතුරා වැත්තක. හතුරු වෙන්න කාරණේ අපි කරලා තියෙනවා හේතු සාධක ඇතුළු. ඒ නිසා හතුරු වෙලා තියෙනවා. ඒක වැත්ත කියලා පොදුවේ සියල්ලන්ටම මිත් වැඩවනවා කියලා අර වාක්‍ය කීකේ ඉන්නවා. දැන් ණය ගෙවෙනවා. එන මිත් වැඩීම සම්පූර්ණ වෙන්න නම් මම හතුරුකම් කරලා තියෙනවා. හතුරුකම් කරලා තියෙනවා නම් කාටද කරේ? එයා ලෝකයා හතුරුකම් කරන්නේ පොදුවේ සියලු ලෝකේටම මූලික කරගෙන නෙමෙයි අරමුණු කරගෙන නෙමෙයි. කවුරු කහ මොන හරි පුද්ගලික පිරිසකට හෝ එක්කෙනෙකුට හෝ එහෙම තමයි ඒක කරගෙන යන්නේ. ඒකින් හටගන්න දූෂ්‍ය මානසිකත්වයේ සියලු ලෝකේටමත් පැතිරෙන්න පුළුවන්. දස දහසක් වලටත් විහිදෙන්න පුළුවන්. ඒක වෙන මාංශයක්. එහෙනම් මෙත්තා සාගත විදිහට කටයුතු කරනකොට ඔහුලාගේ තියෙන මෙත්තානි සංසතිය මෙත් සාන්තිය අර විෂ පැතුනා වගේම දස දහසක් වෙලා පීදිලා පැතිරෙනවා. ඒක හිතුවත් නැතත් ඒක ඉෂ්ට වෙනවා. හැබැයි ඊට වඩා කොටසක් මෙහි පුද්ගලිකව කරලා තියෙනවා. පුද්ගලිකව අපි හතුරෙක් හදාගත්ත වැඩ පිළිලක් තියෙනවා. ඒකට අවශ්‍ය කරන මිතුරු කරන්න ක්‍රමයක් තියෙනවා. ඒ හතුරකම නැති කර දාන්න. හතුරකම හැදෙන යම් හේතුවක් නිසාද? ඒ හේතුව පියවුවාම ඒකෙන් නිදහස්. එහෙනම් මිත්‍යාසහගත කාය කර්ම වචී කර්ම වලින් අපි පෙරේතු ක්‍රමයක් තියෙනවා. අපි හතුරු වෙන විදිහට හේතු වෙන අයිත්‍යයක් අසාධාරණයක් ලෝක සත්‍යයට කරලා තිබුණනම් පුද්ගලික වශයෙන් කාට කාට හරි කරලා තිබුණා. මනස ඊයෙන් හිතලා බලන්න ඕනේ. බලනකොට අපිට තේරෙනවා. මම මෙන්න මෙබඳු අයට මෙන්න මෙහෙම අසාධාරණයක් කරලා තියෙනවා. ජීවත් වෙලා ඉන්නවා. ජීවත් වෙලා ඉන්නවා නම් අපිට කරන්න තියෙන්නේ ඒ පුද්ගලයාට කරපු අසාධාරණයට වන්දියක් ගෙවන එක. යමකින් අපිට උදව්වක් උපකාරයක් එතෙන් පටන් කරන්න පුළුවන්. අපි ඒක උහුර කරන්න ඕන. අපි ඔහෙට තරහ වෙලා බෑ. එතකොට ඒකට වන්දිය අපි අතින් ගෙවෙනවා. ඔහු මැරිලා නම් මියගිය කෙනා උදෙසා කරන්න පුළුවන් පින්පෙත් දීම ආදී වන්නාව දෙයකින් ඒක පියවන්න ඕන. එහෙනම් අපි අපෙන් අවැද වෙච්ච අසාධාරණ වෙච්ච යම්තා පිරිසක් වීද. ඒ හැම කෙනාටම මම ආදමිය කරපු යහපත් සාන්තිය අප්‍රමාණ මේ පින. වීදි පැතිරි පිහිටමින් එයයි සුඛිත මුදිත වේවා. දුගතිය ගන්නන් ඉන් මිදේවා. මේ පුණ්‍යමහිමිය ඔවුන්ට උපනිශ්‍රේ වෙලා. ඒ යහපත සිද්ධ වේවා කියලා මේ විදිහට ප්‍රාර්ථනා කරමින් අවංක හිතකින් පින්දහම් කරලා ඒක කරන්න ඕන. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විතරයි බුදුමාගේ කියලා එහෙම වඩන්න පටන් ගත්තら ඕක කෙරෙන්නේ නැහැ. ඒ නිසා තමයි කියන්නේ ප්‍රඥා සාසනේ විතරක් නෙමෙයි බුද්ධ සාසනේ කියන්නේ කරුණා සාසනේ සමග බැඳුණු ප්‍රඥා සාසනේ. ඕක තේරුම් ගන්න බැරි අය බොහෝ කොටම බුදුදහමටයි තියෙන ඇව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන එක විතරයි බුදුදහම කියන්නේ. ඔයින් පිටස්සෙ ඉලා මිත්‍යා දෘෂ්ටික නැත්නම් බාහිර පසේ හදාගත්තේ ඔය ආදි වශයෙන් වෙන වෙන ආකල්පයන් එවෙනින් ඉදිරිපත් කරනවා. නමුත් දෙවෙනි සමගේ නොදැනුවත්කම නිසා ප්‍රඥා ශාසනයේ පැත්තකට දාලා මේ කරුණා ශාසනයේ පැත්තකට දාලා තනිකර ප්‍රඥා ශාසනය විතරක් වළඳ යනවා. මේ නිසා ප්‍රමාද වෙනවා. වැඩේ කෙරෙන්නේ නැතුව යනවා. මේ ඔබ දකින්න ඕනේ. මේ වගේ අවස්ථාවන් තියෙනවා. ඉතින් ඔය අපි තේරුම් අරගෙනම හටිතු කරන්න ඕනේ. අපේ එක කතාවක් තියෙනවා මෙහෙම දෙයක්. අටුවා කතාව. උපාසක මහතුරු වෙලා හිටපු දෙන්නේ එක කාලෙක එක්කෙනෙක් සතර ධාතු මානසිකාර්යය වලන මේ ලෝකේ තියෙන හොඳයි නරකයි කියන හැම ද්‍රව්‍යවත් ඔක්කොම සැප සම්පත් වෙන ඒවා ධාතු හතරෙන් ගොඩනැගිච්චානේ. මට මෙච්චර දීපල තියෙනවා කිව්වොත් දීපල කියන්නේ ධාතු හතරෙන් ගොඩනැගිච්චානේ මොනවද ගන්න තියෙන හරය. ඉතින් වින්දහම් කරන්න ගියොත් මොකද්ද සිද්ධ වෙන්නේ? ධාතු හතරක් හම්බේනා නිසා වෙන මොකද්ද හම්බ වෙන්නේ? එයා ප්‍රඥාව හොල්තන් ගිලා ඔය තීරණේ ගත්තා. ඉන් පින්කල්ලා හිටන් පින්පලේ කියලා හම්බෙන්නේ ධාතු හතරින් හදිච්ච ලෝකයක් නේ. මට වැඩක් නෑ. ඒ අදහස තීරණය කරගෙන තර්කානුකූල තීරණයක් කරගත්තා. නමුත් විමුක්තිය ලබා ගැනීමට අවශ්‍ය කරන චන්දරාගය දුරු වෙලා තිබුණේ නෑ. ඒ ටික අත්හැරලා තිබුණේ නෑ. අනික් කෙනෙක් මොකද කරන්නේ? එයා වින්දහම් කරනවා. හැබැයි විමුක්තියේ අවශ්‍ය ටික එයා කරගන්නෙත් නෑ. මේ විදිහට දෙන්න ගත කරලා ඉඳලා ඉතින් එකවක් මේ දෙන්නා මැරිලා මේ දෙන්නා යාළුව දෙන්නේ. පස්සේ ගිහිලා ඉතින් මොකද කරන්නේ? එක රජ කුලයක. අර වින්දහම් කරපු එකනාගිලා රජ කුමාරිය කියලා උපන්නේ. එතන දාසියක් හිටියා. අර ධාතු මනසිකාලය ඉතර කරගු එකනා වින්දහම් කිරීම වැඩක් නැහැ කිව්ව එකනා ගිහිල්ලා දාසිකේ වලේ උපන්නේ. දැන් ඉපදිලා හිටන් ඉන්නකොට මේ දෙන්නටම ජාති ස්මරණ ඥානය පහළ වුණා. දැන් පොඩි ළමයි දෙන්න එකෙනෙක් උඩුවියන් බඳලා ශේසත් අල්ලලා රජ කුමාරයා බොහොම සුවසේ ඇඳක ඉන්නේ. ඒ කාලෙම ඒ ළඟම උපන්න අර අනික් එකන අර ජාතික වලේ උපන් දරුවා එතන විව පැදුරු කඩමල්ලක දාලායි. එයාට අර සැපම උගුත්. ඔය දෙන්නටම ජාති ස්මරණේ වහල්ලා දැක්කා. මෙයයි මමයි දෙන්න එක්කලා එකට ආවේ. ඒ කාලේ මම කිව්වා පින්දහම් වලින් වැඩක් තියෙනවා. ඒක කරගන්න කිව්වට ගණන් ගත්තේ නැහැ. අදවත් පියා දෙන්න ඕන කියලා අර පුංචි ළමයා කතා කරනවා. දැන් මේ ජාති ස්මරණ ඥානයයි පෙරහුරු වෙනේ කතා කරන්නේ මෙලෝ ඉගෙන ගත්ත එකකින් නෙමෙයි. තා පොඩි වුන් දෙන්න උඩුකුරව දාලා. කතා කරලා කියලා අපර දැන්වත් තේරෙනවද පින්වලාගේ? දැන්වත් තේරුම් ගන්න. එදා පිළිගත්තේ නැහැ නේ. අර රාජකුමාරයා වෙලා අර සේසත් අල්ලලා ඔක්කොම කළා තියෙන යහනින් ඉන්න එක නා ඔහු කියන අනිත් එක නා. බඩපතුරු ටික කියන්නේ පටවි ධාතුවා. ඔය අලවතින් හෙදි කෑලි කියන්නේ ඔය පටවි ධාතුනේ. පටවි ධාතුවා කුසාගෙන ඉඳලා හිටන්. තවත් මොනවද ඔබ මට කියන්නේ? අර පොඩි එකක් බිම ඉඳලාම පැදලු රඩ මල්ල ඉන්න එක නා. ඕකද ලොකු වෙලා තියෙන්නේ? සම්පත්තිය ඕකද කියන්නේ? ඔක අහගෙන හිටපු එක්තරා එතන දාසියා මේ දෙන්න නම් යස වැටව දෙන්නේ මිනිස්සු වෙන්න බෑ කිව්වත් එහෙම මේ බලන්ට කරදර කරා කියලා නිහඬව හිටියා කියන්නේ නැතුව කියලා කතාවක් තියෙනවා. තව මෙදී කතාව ඒක කොටස. දැන් මේකෙදි පෙන්ලා තියෙනවා ඉතින් ওই දෙගොල්ල දෙවිදියකට හිතලා ඔහොම කටයුතු කරනවා. ධාතු මානසිකාරී සිද්ධ කරලා ඉතින් ඒ වගේ දෙයක් හම්බෙන්නේ පින්පලෙන් හම්බෙන්නේ ඔය ටිකනේ. ඕකේ වැඩක් තියෙනවා. පින් කළා වැඩක් නැහැ කියලා අහම තීරණයක් ගන්නවා. අනික් කෙනා කියන සබ සම්පත් කියන ඒවා ප්‍රයෝජනවත් වෙනවා ජීවත් වෙනකම් පින් දහම් කරන්න ඕනේ උදව් වෙනවා කියලා එහෙම කරනවා. නැත් ප්‍රඥා ශාසනයයි කරුණා ශාසනයයි දෙකම තේරුම් ගත්තේ නැති කෙනා. ඔය කියන නිවන් අවබෝධ කරගන්නත් ඒකට අවශ්‍ය පළපලේ හදාගන්නත් අමාරුයි. ඒක ඕකේ තර්කවාදී පැත්තකින් කියලා අපි දකින්න ඕනේ හේතු වගේ. යමක් යමකට හේතු වෙනවාද? ඒ හේතු වෙන කාරණේ තේරුම් ගන්න ඕනේ. ඒ කරන්නාව කටහිටද යමක් උපනිශ්‍රේද? ඒක තෝරා ගන්න ඕනේ. ඒ කාරණා දෙකම තෝරාගෙන හොඳින් දකිනවා නෙමෙයි, ඒ ප්‍රතිඵලය ලබා ගැනීම නම් පළවෙනි කාරණේ ප්‍රඥාව පහළ කරලා හිටන් මුදුන්පත් කළා චන්දරාගෙන් මිදිලා නිවනේ නිදහස ලබා ගැනීමයි පරමාර්ථය. ඒක කර ගැනීමට අවශ්‍ය කරන්නාව යමක් ඇද්ද? ඒ දේ ලබා ගැනීමට යම් උපනිශ්‍රයක් ඇද්ද? ඒ ලබා ගන්න යමක් හේතු කාරක නම් ඒ දේ කරන්න ඕනේ ඒ සඳහා. හොඳ හින්දා නෙමෙයි. හොඳයි කියලා අල්ලගන්න, පිට සපාත්ම වශයෙන් අල්ලගන්න නෙමෙයි. නමුත් ඒකේ දකින්න ප්‍රයෝජනේ දකලා හේතුඵලයේ දකලා ඒක කරන්න ඕනේ. ඒ වගේම ලෝකයේ අසාරාත්ත්‍ය වටහාගෙන අත්හැරීම මෙලි නොලැබී යම් ධහමක් ඇද්ද? ඒක යලි යලි ආවර්ජනය කිරීමෙන් ඒ ටික වළඳ ඕනේ. ඒතර කොච්චර සම්පත් තිබුණත් ඒවැ යථාර්ථයේ දැනගෙන ඒකේ ඇලීමකුත් නැහැ. නමුත් තමන්ට ඇති වෙන්නා උපනිසෙල ලැබිලා තියෙන වාදකීකුත් නැහැ. කාරණා දෙකම සිද්ධ කරගෙන අභිවෘද්ධියෙන් ඉඳලා බාධක පුළුවන් තරම් දුරට දුක් කරදරවලින් නිදහස් වෙලා භවය තුළ කටයුතු කරගෙන සියල්ලෙම නිදහස් වෙලා ළඟ නිවන් සාක්ෂියෙන් අන්තිම කිලෝර කරගන්න ලැබෙනවා. මේ කාරණා තේරුම් ගත්තේ නැති හැටි බාධකේ ඉනෝ. අන්න ඒකයි ඉතින් කියන්නේ මේ සමහර අය බණ කියනකොට ඔය විදිහට කියනවා. ඒකයි මම කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විතරයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ චතුරාර්ය සත්‍ය විතරයි. එයින් එහාට කිසිම දෙයක් කරගන්න අවශ්‍ය නැහැ. ඒකයි කරගන්නේ නැත්නම් වැඩිපුර ගියොත් ප්‍රමාද වෙන කෙනෙක් කොහොම අදහස් ගන්නවා? ප්‍රමාදයටපත් වෙනා උපනිශ්‍රිය නැත්නම් විශේෂයෙන් ධර්මයේ තිබුණ පළියට නිවන් දකින්න බෑ. උපනිසිරිය නැත්නම් ප්‍රමාදයකින් හටගන්න. උපනිසිරිය ඇති නිසාම තමයි ධර්මාභෝධය හේතුකාරකින මනසක් හටගන්නේ. බණ කියනවා. කියන බණ ඇත්ත. නමුත් ඇහෙනවා. කන්ට ඇහෙන එකත් හරි කනත් ඇහෙනවා. ඕක හිතලාගෙන කල්පනා කරීමේදී හරියට තීක්ෂණව නුවණින් කල්පනා කර ගැනීම අවශ්‍ය උපනිසිරිය නැත්නම් එහෙම. අහගත්තා ගියා ඉවරයි. ගල පිට කැඳවක් කළා වගේ. ඇහුණාට තේරෙන්නේ නැහැ. තේරුණාට කිදා බහැලා යථාර්ථයේ විහිදන්නේ නැහැ. මොකද ඒකට අවශ්‍ය කරන්න ආව ප්‍රඥාව 15 වෙනි දවසේ උපනිසිරියේ නැත්නම් සිද්ධ වෙන දෙයක්. ඉතින් තේරුම් ගන්න ලෞතරා බුද්ධත්වයට පත් වෙන්න. ඔච්චර පාරමිතා පුරලා. ජයසිරි මහා බෝධින් වහන්සේ උපනිසිරියේ වුණා. එනා ජයසිරි මහා බෝධින් වහන්සේගේ උපනිසිරිය ඇතුළු බුදු වෙච්ච කිසිම කෙනෙක් නෑ. එනං ඉදා ඊට එදාට ගන්න අවසාන දානයක් තියෙනවා බුදු වෙන්න ඉස්සෙල්ලා ගන්න. ඒක දියනමුසු ගිතලෙන් පිටිලාද කිරිබතක් වෙන්න ඕන. ඒ කිරිබත නැත්නම් බුදු වෙන්නත් බැහැ. ඒ වගේම ඒකට අවශ්‍ය කරන වජ්‍රාසනෙ ඉලා ගන්න කුසතන තියෙන්න ඕන. කුසතනවත් ඉන්නේ නැතුව බුදු වෙන්නත් බැහැ. ඒ වගේම බලාගෙන දිශාවක් තියෙන නැගෙනහිර දිශාව බලාගෙන මිසක් බුදු වෙන්නත් උපනිසිරේ වෙන අරුණෝදයක් තියෙන්න ඕන. අරුණෝදේ මිසක් හවසේම බුදු වෙන්න බෑ. දවල් මහත් ධ්‍යාන බුදු වෙන්නත් බෑ. එහෙනම් ඔක්කොම උපනිසිරේ. ලෝත්‍රා බුද්ධත්වයට අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණන් පාරමිතා පිටුවත් උපනිසිරේ නැත්නම් බුදු වෙන්න බෑ. එහෙනම් උන්වහන්සේ පාරමිතා පුරලා මොකද්ද ලබා ගත්තේ? සියලුම උපනිසිරේ සර්ව සම්පූර්ණ ලැබෙන විදිහට පාරමිතා පිටුවත් ප්‍රඥාවට මඟ පෑදෙන්නේ සියල්ලම සකස් වුණේ ඔය ක්‍රමයෙන්. එහෙනම් එහෙම තමයි ඒ මාධ්‍ය සකස් වුණේ. ඉතින් උපනිසිරිය නැතුව වැඩිය කරගන්න බෑ ධර්මයේ ලැබෙන පළිය. ඒ වගේම යම් කිසි මිනිස්සෙක් කියලා වන්නහම ලදරු කාලේ හුඟා උපනිසිරිය ධර්මාභෝධය. තරුණ කාලේ වෙනකොට ඒ ටිකක් අඩු වෙනවා. අර ලදරු කාලේ තිබ්බ උපනිසිරියට වඩා අඩුපනිසිරියක් ලැබෙයි. මැදි වයසට ගියාම ඊට අතට මහලු වයසට ගියාට පස්සේ හොඳටම අඩු. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහලු වෙලා හිඟා කන සිටුවරේ සහ සිටුදුවක් දැකලා. සිටුවරේ සිටුවරයයි මහලු වෙලා හිඟා කන. ක්‍රමානුකූලව කටයුතු කරගත්තේ නැති නිසා සියලු දේපොළ විනාශ වුණා. ඉඳ හිටින්න දැන් නැති වෙලා ගියා. අන්තිමට මගට වැහැලා දෙන්න හිඟා කන. ඔය අවස්ථාව බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා වික්ෂුන්ට කියනවා මහණනි අන්නාර සිටුවරයයි සිටුවරයයි දෙන්නා වයසරකින් හිඟා කරන හැටි බලන්න. කර්ණු හරියාකාර තේරුම් ගන්න බැරි නිසා මෙලොවත් පිරිහුණා. ඔය සිටුවරයා ළමා කාලේදීම පැවිදි වුණා. අරිහත්ත්වයට පත් වෙන වාසනාව තිබුණා. ඔය සිටුදුව ළමා කාලේ පැවිදි වුණා නම් අනාගාමි ඵලයට පත් වෙන වාසනාව තිබුණා. ඒ කාලේ ඉක්ම ගියා. කරගත්තේ නැහැ හැම එකක්. තරුණ කාලේදීම පැවිදි වුණා නම් ඔය සිටුවරයාට අනාගාමී වෙන්න හේතු වාසනා තිබුණා. සිටුදුවර සකෘදාගාමී වෙන්න හේතු වාසනා තිබුණා. ඒ කාලේ ඉක්ම ගියා ප්‍රයෝජන ගත්තේ නැහැ. ප්‍රමාදී. මැදි වයසේදී පැවිදි වුණා නම් එහෙම සිටුවරයාට සකෘදාගාමී වෙන්න හේතු වාසනා තිබුණා. අර සිටුදුවර සෝතාපන්න වෙන්න හේතු වාසනා තිබුණා. දැන් අවස්ථාවක් කොම ඉක්ම ගිහිලා ප්‍රමාද වෙලා. දැන් කක්ව කර ගන්න බැහැ. මෙලොව අභිවෘද්ධිය ලබන්නත් බැහැ. මන අහලා නිවන් අවබෝධ කර ගන්න මේවත් බැරිත් බැහැ. කයි වෙහෙතිලා කයි වෙහැරිලා දැන් හැකියාව නැත් අතරපත් වෙලා. එහෙනම් කයේ නිරෝගී භාවය. කයේ ප්‍රබෝධය. බල තිබුණාට දහම් නැහුවට බැහැ. අවබෝධයේ හේතුකාරකින උපනිසිරිය අකින ලොකුම උපනිසිරිය. දැන් මේ උපනිසිරිය කොහොමද ලැබෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුවත්. හය නම් හම්බ වෙන්නේ නැහැ. ආර්යචායක මාර්ගයේ නුවණ වඩන මාර්ගය. ඥානීය වැඩිවීමට අවශ්‍ය කරන මාර්ගයක් නිසා කය වැඩෙන මාර්ගයක් නෙමෙයි. ආයුෂ වර්ණයේ සැපේ බලී ලබා දීමට හේතුකාරක වෙන්නේ ඒ සඳහා අවශ්‍ය පින්දහම් කරගුවා. එහෙනම් දානේ ඒකට හේතුකාරකයි. චිත්ත ප්‍රසාදයෙන් දන් දීම නිසා ඒ වාගේ වත් පිළිවෙත් කිරීම නිසා දසපින් ක්‍රියාවත් හේතු කොටගෙන ලැබෙනා වූ ශක්තියෙන් තමයි සුගති උප්පත්තියක අර කියන නිරෝගීව ඊට අවශ්‍ය කරන්න ආව අංගෝපාංගයන් යුතව කයක් ලැබෙන්නේ පරිසරයක් ලැබෙන්නේ පිරිසක් හම්බ වෙන්නේ ඔක්කොම සිද්ධ වෙයි. ඒවා ඔක්කොම උපනිසිරේ. හැබැයි ඔබ උපනිසිරේ කරගත්තොත් උපනිසිරේ. නැත්නම් ප්‍රමාදෙලා පමාදෝ මත්විනෝ පදන් කියන වලමිනී වාගේ තැනි තැන කාලවිලා පින්කෙලකල ජීවත් වෙනවා අල්ලවිච්ච සම්පත්තිය. එහෙම කරගත්තොත් ප්‍රමාදී පුද්ගලයාට නිවනක් නැහැ. අප්‍රමාදී වෙලා කටයුතු කරන්න බැරුවත් ඒ සම්පත්තියක නැත්නම් ඒකට හේතුව නැහැ. ඊට අවව හොඳට තේරුම් අරගන්න ඕනේ. පින් දහම් කරන්නේ මේ රෝගේ සැප විඳින්න ඉන්න බලාගෙන නෙමෙයි. නිවනට උපනිශ්‍රේ බව දැනගෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම දෙයක්. සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන. මෙන්න මේ ඉන්ද්‍රිය පහ හොඳට පූර්ණව තිබුණොත් ධර්ම ශ්‍රවණය කරලා ලබා ගන්න අවබෝධයෙන් අරිහත්ත්වයටපත් වෙනවා. ඊට වඩා බාලමත්තමකින් තිබුණොත් ඒ හේති මාර්ගය වැඩන මට්ටමට එනවා. අරිහත් මාර්ග අනුගාමිකයෙක් වෙනවා. ඵලයේ ලබන තරම් ශක්තියක් නැහැ. ඊටත් වඩා ඉන්ද්‍රිය පහ ලාභාල නම් අනාගාමි ඵලයටපත් වෙනවා. ඊටත් ලාභාල නම් අනාගාමි මාර්ගානුගාමිකයෙක් වෙනවා. ඵලයේ ලබන්න බැහැ. ඊටත් වඩා ලාභාල නම් සකෘදාගාමි ඵලයටපත් වෙනවා. ඊටත් වඩා ඉන්ද්‍රිය පහ බාල නම් දුර්වල නම් සකෘදාගාමි මාර්ගානුගාමිකයෙක් වෙනවා. ඵලයේ ලබන්න බැහැ. ඊටත් ලාභාල නම් සෝවාන් ඵලයටපත් වෙනවා. ඊටත් වඩා ලාභාල නම් සෝවාන් මාර්ගානුගාමිකයෙක් වෙනවා. සෝවාන් ඵලයටපත් වෙන්න බැහැ. එහෙනම් අර කියන සද්ධා ඉන්ද්‍රිය, වීරය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ ටික කෙනෙකුට ඒ තමා විසින් ගෙනාපු පාරමී ගුණයන් එහෙනම් ශ්‍රාවක පාරමිතා ගුණයන් පූර්ණය කිරීම නිසා ඒ හේතුයෙන් පහළ වෙන ගුණ. ඒ මට්ටම තියෙන මට්ටම තමයි බණහලා ඵලයක් ලබා ගන්න හැකියාව ලැබෙන්නේ. එහෙනම් ඒ ටික ලබා ගැනීමට අවශ්‍ය කරන්නා වූ පසුතලය තියෙන්න ඕනේ. උපනිසිරිය තියෙන්න ඕනේ. ওই ඉන්ද්‍රිය බලයේ උපදින් ලබන්නේ. ඔක පස්සේ ප්‍රගුණ කරගන්න එකක් නෙමෙයි. උපදින් ලබාගත්ත අර පුණ්‍ය කර්ම හේතු වාසනාවක් වශයෙන් ලැබෙන එක තමයි ප්‍රධාන වෙන්නේ. අනුපූර්වයෙන් ටික 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 කරු සකස් කරගෙන ගියාම ওই ඉන්ද්‍රිය පහ ක්‍රමක්‍රමයෙන් බලවත් වෙලා ඒ උපතෙන් උපතට සුගති උප්පත්තියක් ඉන්ද්‍රිය පහේ බලවත්කමත් ඔහොම නැగిලා ආපුවාගේ බලවත්මයි තමයි ඒක සැරයක් බනහා ඉඳගෙන නැගිනකොට අරිහත්ත්වයටපත් වෙලා තියෙන්නේ. නමුත් අද කොච්චර වණ හැවුවත් කොච්චර අමාරුද පොඩ්ඩක් තෝරාගෙන යන්තම් මේ නිවනට මඟ පාදා ගන්න මට්ටමට අවබෝධ කරගන්න. ඉතින් මේ වගේ ඉන්න මිනිස්සුයෙකුට කියනවනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ඇරෙන්න. ඉන් මිහාට මොකුත් කරන්න එපා. පින්දහම් පැත්තට නම් නැඹුරු වෙන්න එපා. ඔය ආදී වශයෙන් බණක් කියලා හැම කිව්වොත් කාට හරි මොකද වෙන්නේ? අර හිමි වාසනාව දුරු කරගන්නවා. එහෙම නැතිවොත් එහෙම අපරාධේ ප්‍රමාද වෙලා අතලමං ඉඳ සිද්ධ වෙනවා. බුදුරන් වහන්සේ දේශනා කරනවා පින්දහම් කරනේවට බය වෙන්න එපා. ඒවා ඒකට ආර්ය මාර්ගින බාධාවක් නෙමෙයි කියන්නේ. මා භික්කවේ පුඤ්ඤානම් භාවිත සුඛසේ තම් භික්කවේ ආදිවතන පුඤ්ඤා. මෙහෙම දේශනා කරනවා. සුබනා සූත්‍රයේ වෙන සුබනාවනි දන්දිය යුතු මේ පින්කල යුතු මේ දෙවිවන්ටත් මිනිසුන්ටත් ශ්‍රමණවට පින උපකාර වෙනවා. ශ්‍රමණයාටත් පින උපකාර වෙනවා. උපකාර දහමක් මිසක් නිවන් මාර්ග පසුබසන දහමක් නෙමෙයි පින කියන්නේ. ඉතින් මේවා තේරුම් ගන්නේ නැතුව එහෙම කියා දුන්නාට පස්සේ දෘෂ්ටිය කල්තිය ප්‍රකාශ කළොත් එහෙම ඕවා එකක්වත් පතේ හදාගත්ත බණ එහෙම කියලා වචනයක් කිව්වොත් ඊට පස්සේ මුළු ත්‍රිපිටකේ තහ කරන්න කතා කරනවා වෙන වෙන ක්‍රමවල. ඊට පස්සේ ගන්න ත්‍රිපිටකේ පස්සේ හදාගත්ත එකක් ඕවා පිළිගන්න යන්න එපා කියලා එහෙමත් කියනවා. ඉතින් මේ වගේ තමනුත් විනාශේලා අනුත් විනාශ කරන මාධ්‍යයට වැටෙනවා. ඉතින් හොඳින් කටු තේරුම් අරගන්න ඕනේ. ඒ ආකාරයෙන් සකස් කරලා ගත්තාම තමයි යහපතක් වෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම කටයුතු කරගෙන ගිහලා තමන් කරගත්ත දේ තමාගේ උපකාරීට කෘතෝපකාර කිරීම බෞද්ධයාගේ ප්‍රධාන යුතුකම වෙන්න ඕනේ. බෞද්ධයෙන් නිතර සිහි කළ යුතු දෙයක්. උපකාර කරනව දුර්ලභයි, කෘතෝපකාර කරනව පරම දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් කෘතෝපකාරයේ හුඟක් වටිනාම දහමක්. විශේෂයෙන් බුද්ධ ශ්‍රාවකයෙකු විසින් නිතරම සිහි කළ යුතු දෙයක්. අන්නේ කෘතෝපකාරී දැක්කම අපිට කවදාවත් හතුරේ කඩගන්න විදිහක් නැහැ. හතුරුකම් කරන්නේ හිතෙන්නේ නැතුව යනවා. හැබැයි ඔතෙන්දී අපි පහර ගැහුවොත් එහෙම කවදා හරි හතරේදී හරි ඒගොල්ලෝ කරපු වැඩේ දන්නේ නැහැ. නමුත් දැකහා පේන්න බැරි වෙනවා. දැකහම හිඟි කරන්න හිතෙනවා. අන්න ඒ බඳු අවස්ථාවයි. උපකාරීට කෘතෝපකාර නොකිරීමේ විපාක. බැරි වෙච්ච වෙලාවට කෙනෙකුට උදව් කිරීමේ කළොත් උපකාරය. තමන්ට කරපු දෙයක් නිසා නෙමෙයි. ඒකත් උපකාර කිරීම. කෘතෝපකාරය කියන්නේ ඉතාම කුඩා දෙයක් හෝ යහපතක් කරලා දුන්න නම් ඒක සිහි කරලා. ඔහුට ඒකට යහපතක් කරලා දෙන්නේ. බුදුරන් වහන්සේ වැඩෙන කාලේ ඉතින් හොඳ ආදර්ශ කතා තියෙනවා. එක්තරා හිඟන මිනිස්සෙක් හිටියා. මේ මිනිහට පැවිදි වෙන්න ඕනේ. නමුත් මේ හිඟන්න පැවිදි කරන්න හාමුදුරුවෝ කැමති නෑ. දුවි දුප්පත් හිඟන්න හින්දා අනුගේ අතපපා ඉල්ලා හිටපු මිනිහයා අනේ මාව පැවිදි කරන්න කෙනෙක් නැද්ද කොහොම කිසිම වික්ෂුන් වහන්සේනා පැවිදි කරන්න කැමති නෑ. මේ රාජ බුදුරයන් වහන්සේට කියලා ඇටි අනේ ස්වාමීන් වහන්සේ මාත් කැමති පැවිදි වෙන්න. නමුත් මාව පැවිදි කරන්න කෙනෙක් නෑ. ඒ අවස්ථාවේ බුදුරන් වහන්සේ අහනවා මහණනි ඔබලාගෙන් කාට හරි මේ යාචකයා කරපු උදව්වක් එහෙම මතක තියෙන කෙනෙක් ඉන්නවා. ස්වාමීන් වහන්සේ මීට අවුරුදු 20 කට ඉතර ඉස්සෙල්ලා මට බත් හැන්දක් දෙන්න පාතවන්නට මෙයා විදුව මතකයි කියලා හරි උත්සාහ සාරිපුත්ත මේ යාචකය පැවිදි කරගන්න කලබින සවකන්න. විසි අවුරුද්දකට ඉස්සෙල්ලා බෙදපු බත් හැන්ද දී කරලා ඒ උපකාරයට කෘතෝපකාර වශයෙන් අර යාචකයා පැවිදි කරලා මාර්ගයේ පිළිපදින මම පෙන්නා දුන්නා. දැන් මේකේ වැදගත් දෙයක් තියෙනවා. මේ බුද්ධ ශාසනයේ ස්වභාවය කියන්නේ අය කිව්වේ. බුදුරජාණන් වහන්සේගේ අනුමතය කොහොම එක. ඉතාම සුළුවෙන් හෝ තමට උදව්වක් උපකාරයක් කරා නම් ඒක සිහි කරලා ඔහුට උදව් කරන්න උපකාර කරා. මෙන්න මේ ටික අපි දැනගෙන කටයුතු කරනවා. අපිට අදත් පුළුවන් අනාදි සසරේ පටන් ගන්න. අපිට උදව් කළ උපකාර කළායට අපි මගහැරලා තිබුණා නම් ඔන්නෝ පාප කර්ම වශයෙන් අපි පස්සේ එනවා. බලවත් පාප කර්ම හැටියට අපිට ප්‍රවෘත්ති විපාක වශයෙන් ඵල දෙනවා. ඒවත් විඳින්න සිද්ධ වෙනවා. නොඑක් නිന്ദා පහත. අගහිඟකම් වල අනුගෙන් උදව්වක් උපකාරයක් නොලැබීමට මේ ආදී නොඑක් හේතු අවන. අවංක හිතකින් කරුණු තේරුම් අරගෙන හේතු බල දැක්ක නැතුව පින් කරේවට හරියන්නේ නැහැ. ඒක ප්‍රබල වෙන්නේ ඥාන සම්පවිත වෙන්නේ. ඥාන සම්පවිතව පිනක් කරගන්නවා නම් සෝමනස්ස සහගත වෙනවා නම් ඒක මහ බලවත් වෙනවා. එන කරුණු එහෙම තේරුම් අරගෙන අනාදි සතරේ පටන් ගෙන මට උදව් කරමු උපකාර කරමු යම්තා පිරිසක් වීද. අද ඒ අය කෙබඳු උපදේ කෙබඳු භවයේ කීපියත් මම ආද මේ කරන යහපත් වන්නා වූ සත්චේතනාවෙන් කරන මේ පින. ඒ අය කරා වීදී පැතරී පිහිටවි සුඛිත මුිත වෙත්වා දුගතියක් නෙවෙත්වා මේ ආදි වශයෙන් ඔවුන්ට මිත්වරලා අර වින අනුමෝදන් කරන්න පුරුදු වෙනවා. මෙන්න මේ විදිය කරනකොට අපි අවංග හිතකින් ඔය ටික කරා නම් වැඩි කල් යන්නේ ඉස්සෙල්ලා. අර දෙවිච ප්‍රශ්නේ निराකරණය වෙනවා. ඒ වගේම දැනගත යුතු දෙයක් තියෙනවා. දැන් මොතෙන්ද කියනකොට අපේ හිත රවට්ටලා අවිතම එකක් ඉදිරිපත් වෙනවා මහා කරුණාවක් ආවා. අනේ ඔව් මාත් මගේ වෙච්ච වැරදි වලට ඔක්කොටම මෙහෙම කළා ඉතින් උදව් කරලා මාත් මේ පින් අනුමෝදනා කරා. අභ්‍යන්තරයේ තියෙන පරමාර්ථය මොකද්ද? මට මේ කරදර කරන මල යකා මල පෙරේතයා මෙතනින් හැදි ගෑවිලා හරි ගියා නම් ඒකයි මට කරගන්න ඕනේ. ඒක අභ්‍යන්තරේ හැවුදේනවා දන්නේ නැතු. පිටි මහා කරුණා පෙළ අනේ ඔව් මගේ වෙච්ච වැරදි වලට ඔක්කොටම වෙච්ච ඒවාට මට උදව් කරපු ගාන මම මේ විදිහට උපකාර කරනවා කියලා මෙහෙම අදහසක් ගන්න. එහෙම අරගෙන බෑ. එහෙනම් ඉතින් දැන් වරද වරද හැටියට දැකලා ඒකෙදී කම්පණය කම්පාවෙල මම මෙවඳු දෙයක් නම් කරගන්නේ නෑ ඊට පස්සේ කියලා මින්මතුවන මගේ වරදක් ආවෙදක්ෙන් ඉඳ තියන්නේ නෑ කියලා අන්න එහෙම සංවරත්තේ ඇති වෙලා ඕනේ ආයිත් සංවරේ පිහිටලා ඕනේ විදිය කරා. එහෙනම් ඊට පස්සෙ නම් මට උදව් කරපු කෙනෙකුට මම අමතක කරන්නේ නෑ. මට පුළුවන් උදව්වක් කරනවා. මම කිසි කෙනෙකුට හිංගියක් හිංසාවක් කරන්නේ නෑ. සතෙකුටවත් මම මේ හිංගිය හිංසාව කරන්නේ නෑ. මිනිස්සුයෙකුට කවර කතාවක්. මේ ආකාරයෙන් හිත හදාගෙන පිළිසිදලා යහපතේ පිහිටලා අර කරන විනදහම්කින් අර තමන්ගේ අත්‍යාවදී වරන් වෙච්චාට ඔය විදිහ වන්දි ගියොත් ඔය වන්දිය ගෙවෙනවා. මේක ඥාන සම්පවිත්ත. අන්හිම කටයුතු කරන නම් ඔය පොතනකවත් ඔය පාවිච්චි කරන්න දෙයක්වත් නෑ මොකුත් නෑ. ඥාන සම්පවිත්ත බුද්ධිලාට ඔකින් බේරෙන්නේ නෑ කියලා විදිය. හැබැයි ඉතින් හරි අමාරු වැඩ. මේ කියන එක කොච්චර කිව්වත් මේක තේරිලා කරගන්නේ 100ට 1යි දෙන්න. අනික් අයට තේරුම් ගැනීම හැකියාව නැති නිසා ඒක පිළිහිදා ගන්න අමාරුයි. මේ හේතු වාසනාවක් තියනවා නම් ඇහෙන ධර්මාශ්‍රවණය පුද්ගලයා අර්ථාර්ථයටපත් වෙනවා. මේ ඔබගින් එහෙම තේරුම් ගන්න ඕනේ. ඉතින් මොන මුදල් වැය කරන්න දෙයක්වත් නැහැ, මොකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුස්මාක් උඩටගෙන පහතරන්න තරම් වෙලාවක්. යම්පි සුවඳක් ආග්‍රහණය කරන තරම් වෙලාවක්. මෙත් හිත පතුරවන්න පුළුවන්. ඒ බුද්ධයා මේ ලෝකේ යම් තරමක් දන් දෙනවද? භික්ෂුන් වහන්සේලාට ආවාසයක් හදලා පූජා කරනවද? තිසරණ සහිතව සීලේ පිළිපදිනවද? ශික්ෂාවක් රකින්න පුරුදු වෙන්නවද? මේ සියල්ලම අභිභවා ගිහිලා මේ මොහොත ජය ගන්නවා ඊට වඩා. සුවඳක් වුණ තරම් විලාවත් ලෝක සත්‍යයට අප්‍රමාණ මිත්‍යිත පැතිරෙයි. මම සත්‍යයක් අත ඉඳ යන්නේ තියෙක ඒක. අය අසුරු සනා ගහන මොහොතක් මේ සියලු සංඛාර අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා මෙනෙහි කරන කෙනා. ඊට වඩා අනිසංසයක් ලැබෙනවා. හැබැයි අවංක හිලකින් තේරුම් අරන් කරන්න ඕනේ. නිකන් වචන කිව්වට නම් බැහැ. අන්න ඒක තමයි අවබෝධයත් එක්ක සම්බන්ධ දෙකක් තමයි අන්තිමට කිව්වේ. මෙත් මෛත්‍රිය සහ කරුණා සාසනය ප්‍රඥා සාසනය තමයි මෙත් දෙරීම සහ අනිත්‍ය වෙනෙහි කිරීම කිව්වේ. ඒ දෙකේ විශේෂත්වය ඒකයි. ඉතින් ඒ නිසා ඒ කටයුතු තේරුම් අරගෙන ඊට අනුකූලව කරගෙන යනවා නම් තමන් මේ පින් දහම් කළා තමයි පුණ්‍ය අනුමෝදනා වාංකිතෙන් අනුමෝදන් කරනවා නම් මේ කියන ප්‍රඥෙන් විදෙට හේතු වාසනා ලැබෙනවා. මෙමෙ ඉච්ඡානේ අලුපාඩුවක් නොවන විදිහට මේ ටික ප්‍රරෝණන. හැබැයි අවධානය යොමු කරලා තේරුම් අරගත්තේ නැති අලුපාඩුවක් තියෙනවා නම් කොච්චර පූජාවල් හිටියත් ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. මේ පොඩ පොඩ හරි තේරුම් ගන්න බලන්න ඕනේ. තේරුම් අරන් ඒ චිත්ත ප්‍රසාදය ඇති කරගෙන තමන්ගේ ගුණ අවැඩ කිනේකේ තියෙන අපරාධය අසාධාරණේ තේරුම් අරගෙන කිසි දවසක එහෙම අවැඩක් අසාධාරණයක් වෙන්නේ අනුගේ හිතේ දොන් දෙයක්වත් මම කරන්නේ නැහැ කියලා මගේ හිතේ දෙවන මට හිතෙන හිතේ වේදනාව වාගේ නේද අනිකාට කියලා එහෙම දැනගෙන අත්තාන උපමංගත් වාගේ නහන යන ගාතේ කිව්වෝ ඒ ධර්මයේ තේරුම් අරගෙන තමන් උපමා කරගෙන ඉසි සකස් කරගෙන මුල හදා ගන්න ඕනේ. අන්න ඒතර වරද වරද හැටියට දකින්න. දැකා වින්නේ එහෙමයි. මට කරපු එක විතරයි වරද කියලා දැකන හරියන්නේ නැහැ. ඒක දකින්න ඕනේ අර විදිහේ. දැන් බොහෝ කොට වෘද්ධ වෙලා තියෙන්නේ. මට කරුවා නම් යමක් ඒක තමයි වරද. මං අනුන්ට කරන ඒවා එකක්වත් වැරදි නෑ. ඒවා හරි. ඔහොම තමයි විදිහින් ආත්ම ලාභයට ආත්ම දෘෂ්ටියෙන් වයින්ද වෘද්ධ වෙලා තියෙනවා. ඒ මොනවාම යථාර්ථය තෝරා ගන්න බෑ. මේ හරියටම වරදදී මට උනත් අනිකාට උනත් වැරදි. හොඳ දේ මට හෝ අනිකාට හෝ යහපත. ওই දෙකම තෝරා ගන්න ඕනේ. ඉතින් ඒක හැම විදියෙම තමන් උපමා කරගෙන බලන්න පුරුදු වෙන්න ඕනේ. මේ වගේ ප්‍රඥා මට උනා නම් එහෙම දකින්න ඕනේ. එතකොට තමන්ට හොඳට ඒක තේරෙනවා. කෙනෙකුට බයිඩ් හිතනොත් ඒ කවුරුවත් මට මෙහෙම බැන්නනම් කෙනෙකුට අපහාස කරන්න හිතෙනවා. තව කෙනෙක් මට අපහාස කළා නම් කෙනෙකුට පාච්චාල් කරන්න හිතෙනවා. තව කෙනෙක් මට පාච්චාල් කළා නම් ඕක කොහොමද මම බාරගන්නේ? අවංකයි හොඳයි කියලා මම නිගමනය කරනවා. අන්න එහෙම තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගත්තට පස්සේ තමාගේ හිත ලෝකයාට මෙත් වැඩීමට හේතුකාරක වෙලා. තමාට ලෝකයා හතුරෙක් නොවන තත්ත්වයටපත් වෙනවා. ලෝකයා පිළිකුළු කරන තත්ත්වයටපත් වෙනවා කියලා කියනවා. ඒක විදේසක්. ඉන් එහෙම තේරුම් අරගෙන ඕනේ මේ මෙත් දැරීම කරන්න. මිත්තා සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම තුලින් ඔය විදිහට එල්ල කරලා තමන්ට යම් කෙනෙක්ගෙන් හිංගියක් හිංසාවක් එනවා නම් තමලා මිය ගියයි තමන් දැනගන්න පුළුවන්. මෙහෙම කෙනෙක්ගේ කරදර කියා විවිධාකාර කරන වලින් එහෙම ඇති වුණා නම් ඒ අවස්ථාව තේරුම් අරගෙන පුළුවන් අන්නේ විදිහට ඒ පුද්ගලයාට මගෙන් මෙහෙම අවැඩක් සිද්ධ වෙලා තියෙනවා මං තේරුම් ගත්තේ නැතුවට බලපතල ඉඳන් නොහිතුවට. අනේ මගෙන් වෙච්ච අවැඩක් ඒ වගේම වියට විතරක් නෙමෙයි කිසි කෙනෙකුට මං මින්මතු වෙනවා සිද්ධ කරන්නේ නැහැ. එහෙම තේරුම් අරගෙන යහපත්ේ කටයුතු කරන ගමන් මගෙන් වෙන පාඩුවට මම අප්‍රමාණ වන්දියක් ගෙවනවා. මොකක් නිසාද? මේ ශාසනය තුල කරන්නා වූ යහපත් පුණ්‍ය කටයුතු වලට අප්‍රමාණ ගුණ තියෙනවා. ශාසන මාර්ගයේ වටනවාද මෙත් පිටක් වටනවාද අප්‍රමාණ පුණ්‍ය කුසලතාවයට වැටෙනවා. එවන්දිය කරන්නා බින මම ඔවුන් කරා යොමු කරනවා. අද කෙබඳු උපතේ කෙබඳු භාවයේ සිටියත් මේ බින විහිදී පැතිරි පිහිට මිනෝ සුඛිත මුිත වේවා. ඒ ඇයි කිසිදාක දුගතියක් නොවේවා. සුගතියක්ම වේවා දිවන් සාක්ෂාත් කරන්න වෙන හේතු වාසනා වේවා කියලා මේ විදිහට මේ අදිෂ්ඨාන කරලා. ඒ විදිහට දෙන්න පටන් ගත්තාම මෙන්න මේ යහපත හිත දෙනා ඇතර මේ බාධක දුර වෙලා යනවා. මේ කරගන්න පුළුවන් එකම ක්‍රමය උච්චාරණය. හැබැයි අවංකව තමන්ගේ හිතේ අවංක වෙච්ච තරමට ප්‍රතිඵල ඉක්මවා. හිතේ හංගගෙන නම් මේ ಗುಣ හංගගෙන නම් කවදාවත් මේ ප්‍රතිඵල ලබන්න බෑ මේ වෙල පිළිවිලි. බුද්ධහම තුල ಗುಣ හංගගෙන ප්‍රතිඵල ලබන ක්‍රමයක් බුද්ධහමී නෑ. ಗುಣ සුද්ධ කරගෙන ප්‍රතිඵල ලබන ක්‍රමයක් බුද්ධහමී තියෙනවා. මේක ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. නමුත් ලෝකයා බලන්නේ ಗುಣ එහෙමම තියාගෙන ඉඳන් ප්‍රතිඵල ලබා දීලා මාව බේරපන් මට වෙන කරදරේ බේරපන් කියලා. හැබැයි බුදුදහම ප්‍රතිඵල පිළිසරණ එහෙම අයිත නෙමෙයි. බුද්ධහම ප්‍රතිඵල ලැබෙන ಗುಣ සුද්ධ කරගෙන යහපත කරගෙන කරගන්න ඕනේ. රාග ගුණ, ද්වේෂ ගුණ, මෝහ ගුණ සුද්ධ කරගන්න ඕනේ. සුද්ධ කරගෙන කරන්නේ යහපතේ ප්‍රතිඵල ලැබෙනවා. මේ එහෙම කරගත්තොත් මෙවට යන්ත්‍ර මන්ත්‍ර ප්‍රශ්න එකක්වත් ඕනේ නැහැ. හැබැයි ඉතින් ඔක හරි අමාරුයි කිව්වට ගිහි වෙලා හිටියා පැවිදි වෙලා හිටියා කරන්න දෙයක් නැහැ. ඒ විදිහට සිද්ධ කරගන්න බැයි නම් ඔය නිපදි වලින් ලබන්න බැහැ. මේ ඔක තේරුම් අරගන්න.